කතානායකවරයා විසින් කරනු ලබන නිවේදන නිවේදනාංක 1 2026 මැයි 19 වෙනි දින ඇති මාගේ නිවේදනයේ සඳහන් පෙත්සමට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථා ප්‍රකාරව මුදල් විසුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධන නැමැති 50 කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සමක පිටපතක් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත් දෙමි. නිවේදනාංක 2 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා දින නියම කොට න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමේදී දැනට අනුගමනය කරනු ලබන ක්‍රියා පටිපාටිය පිළිබඳ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් මතු කරනු ලැබූ කරුණු සැලකිල්ලට ගෙන 2025/11/27 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එනම් තීරණ පරිදි වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා දින නියම කොට න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමේ වත්මන් ක්‍රියා පටිපාටිය පිළිබඳ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විසින් සවිස්තරාත්මක වාර්තාවක් පිළියෙල කරන ලදී. 2026/14 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙකී වාර්තාව සලකා බැලීමෙන් අනතුරුව ඊට එකඟ වූ කාරක සභාව මේ සම්බන්ධයෙන් කරු ඉදිරිපත් කරනු ලැබූ හා උනන්දුවක් දක්වනු ලැබූ මන්ත්‍රීවරන්ගේ අදහස්ද ලබාගෙන මීට අදාළව පසුපෙළ මන්ත්‍රීවරන්ගේ කාරක සභාවේ නිර්දේශ ලබා ගැනීම සුදුසු බවට වැඩිදුරටත් තීරණය කරන ලදී. ඒ අනුව 2026/03 දින පැවති පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභා රැස්වීමේදී මේ සම්බන්ධව අදාළ මන්ත්‍රීවරයන්ගේද සහභාගීත්වයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විසින් පිළිගෙන කරන ලද වාර්තාවේ ඇතුළත් දැනට අනුගමනය කරනු ලබන ක්‍රියා පටිපාටිය එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පළ කරන ලද අතර ඒ සම්බන්ධයෙන් වූ පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාවේ වාර්තාව 2026/05/08 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී සලකා බලන ලද අතර එයට එකඟ වූ කාරක සභාව ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බවට කරන ලද තීරණ ප්‍රකාරව ඉහත කරුණු මෙම ගරු සභාවේ මන්ත්‍රීවරයන්ගේ කාරුණික අවධානයට යොමු කිරීමට කැමැත් දෙමි. ඒ අනුව වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා දින නියම කිරීමේ හා න්‍යාය පත්‍රය ඇතුළත් කිරීමේ වර්තමාන ක්‍රියා පටිපාටිය පසුබිල මන්ත්‍රීවරයන්ගේ කාර්ක සභාව මෙන්ම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාව එකඟ වූ බැවින් එම ක්‍රියා පටිපාටිය ඉදිරියේදී එලෙසින්ම ක්‍රියාත්මක කරනු ලබන බවටත් තවදුරටත් දන්වන කැමැත් දෙමි. ඒ අනුව දැනට ක්‍රියාත්මක වන මෙම ක්‍රියා පටිපාටිය මත පදනම්ව ඉදිරියේදී කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔබගේ සහයෝගය උදක්ම අපේක්ෂා කරමි. ඔබතුමාගේ පොයින්ට් එක
ඔය කාරක සභාවේ පසුබිල මන්ත්‍රීවරයා නියෝජනයට ගියා. මට අවස්ථාව දෙන මම ඒක එකඟ වුණේ නෑ.
මේක
28 ඌයටද මම ඔබෙන් ඉල්ලන්නේ. ඒක කරන්න එපා. අපි වීඩියෝ කරලා තියෙනවා. ඔබතුමා බලක වීඩියෝ එක తీරනවා මම පෙන්නන්න. එතුමා ඔළුව ඔල්ලනවා.
මට අවස්ථාව පිළිගැන්වීම ගරු ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා.
කතානායකතුමනි 2024 සඳහා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව යටිතල පහසුකම් සහ උපායමාර්ග සංවර්ධනයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඔබතුමාගේ පාර්ලිමේන්තුවේ ඔබතුමාගේ මතය පාර්ලිමේන්තුවේ පසුබිම මන්ත්‍රීවරයාගේ කමිටුවේදී වාර්තාවේ එකඟතාවට පැවිල්ලා තියෙනවා. ඔබතුමාට මේ කරුණාකර වාඩි වෙන්න ගරු මන්ත්‍රීතුමා.
රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරුන්ගේ ප්‍රයෝජන සඳහා එතුමා වෙනුවෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද වාර්තාවේ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ සබරගමුව පළාත් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුය යන්න මම යෝජනා කරමි.
ගරු ගරු දයසර ජයසර මහතුරා ඔබතුමා පොයින්ට් එක මොකද්ද
ගරු කතානායකතුමා
ඔබතුමා පොයින්ට් එක
මම මේක කාරණේ වැදගත් වෙන දැන් අද මට තියෙනවා දෙවෙනි වතාවටත් අහන ප්‍රශ්නයක්
ගරු මන්ත්‍රී
මේ පොඩක් ඉන්න මට මේ කියන්න දෙන්න ඉතින් එතකොට ගරු කතානායකතුමා මෙතන මතු කරන්නදී වෙන එකක් නෙමෙයි අපි සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් දාලා ඒකට උත්තරයක් දෙන්නේ නැති වුනාම ආයි අපේ ප්‍රශ්නයක් එන්න තව මාසයක් යනවා
ගරු කතානායකතුමා
එහෙම වෙන්නේ නැහැ
පස්සේ කමිටුවේ වතාවක්
ඔබතුමා මේ කියන ගන්නකො මේ මේක මේ කියන අපිට කරුණා
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාලා මේක කමිටුවේ කතා කරන්න ඕන කාරණාව මිසක් මෙතන කතා කරන්න කාරණාවක් නෙවෙයි ගරු දායසරි ගරු මන්ත්‍රීතුමා චමින්ද විජේසේකර ජමින්ද වීරසේකර
ගරු කතානායකතුමා 28 ඊයටතේ වරප්‍රසාද පිළිබඳව යෝජනාව ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඉල්ලන්නේ නීත්‍යානුකූලව මේක බරපතල ප්‍රශ්න කරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ දැන් ඊයේ දිනේ මගේ ප්‍රශ්නේ මාසයක් කල් ගත්තා එහෙම ගන්න පුළුවන් වැරදි නෑ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මාස කියන්නේ පාර්ලිමේන්තුවේ මාස 3ක්. ඒ මාස 3ක් යනකම් මට අලුත් ප්‍රශ්නයක් නෑ පත්තර එකතු වෙන්නේ නැති එක වැරද්දක් නෙවෙයිද? ඒක ඒක වැඩ කරන අගතියක් නෙවෙයිද කරු කතානායකතුමා?
ගරු කම්කරු අමාත්‍ය තුමා සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යතුමා.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කම්කරු අමාත්‍යාංශයේ සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 2017 වර්ෂය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනය ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි ගරු නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යතුමා වෙනුවෙන් 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ඇටතල පහසුකම් සහ උපායමාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයම මම යෝජනා කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්පකුමාර මහතා.
ගරු කතානායකතුමනි බෙලිහුල්ලේ මුත්තේට්ටුව ගම මහතැන්න අංක 28 ඇලිරක් 3 දරණ ස්ථානයේ පදිංචි පී තිලකරත්න සිල්වා මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරරා මහතා.
ගරු කතානායකතුමනි මහින්දරුව තොකුණුගම නෙළුව අංක 73 දරණ ස්ථානයේ පදිංචි TA විජයකුමාර මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතා.
ගරු කතානායකතුමනි රත්නපුර මල්ලවලහන්දිය මීහිටිය සුකිත යන ලිපිනේ පදිංචි NK යක්කුමාර මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සුභසිංහ මහතා.
ගරු කතානායකතුමනි බොරුලියගේ අයින බුත්කන්ද කොළොන්නවත්ත අංක 702 දරණ ස්ථානයේ පදිංචි එච් ජෝතිපාල මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි මහතා.
ගරු කතානායකතුමනි කොළඹ 5 උද්‍යානපාර ඇන්ඩර්සන් මහල් නිවාස අංක J6 දරණ ස්ථානයේ පදිංචි දොන් දම්ශ්‍රී ලසන්ත කෝරළයේ විධානගේ මහතා සහ වෙනත් 19 දෙනෙකුගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා. පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු අජිත් පී පෙරරා මහතා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගේ ඇසීමත.
ප්‍රශ්න අසනවා ගරු කතානායකතුමනි.
ගරු අමාත්‍යතුමා. ගරු අධිකරණ අමාත්‍යතුමා.
අයන්න එක ඔව් අයන්න දෙක ඔව් එකී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් පරිබාහිරව ස්වාධීන රජයේ ප්‍රධාන අභිෂෝධක කාර්යාලයේ පිහිටවීම සම්බන්ධයෙන් නිර්දේශ ලබා දීම සඳහා ගරු ශ්‍රේෂ්ඨාධිකාර මිනිස්තුමුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටවීම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය යටතේ කටයුතු කර ඇත. එකී කමිටුව විසින් ලබා දෙන නිර්දේශන මත රජයේ ප්‍රධාන අභිෂෝධක කාර්යාලයේ පිහිටවීම හා යනුව පළාත්වල රජයේ කාර්යාලයේ පිහිටවීම පිළිබඳව අමාත්‍ය මණ්ඩල තීරණ මත කටයුතු සිදු කරනු ඇත. එකී කමිටුව විසින් මේ සම්බන්ධයෙන් සලකා බල විසිටින් ලබන හේයින් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මේ දක්වාගෙන නොමැත. ආයන්න පැඩනු නගී
ගරු මන්ත්‍රීතුමා.
කතානායකතුමනි, නීතිපති දෙපාර්තමේන්තුවේ ව්‍යුහය කාර්යක්ෂම කිරීම, ආයතනය ස්වාධීන කිරීම, විශේෂයෙන්ම නඩු මෙහෙවීමේදී නඩු මෙහෙවන රජයේ අධිනීතිඥයන් සහ පොදුවේ නීතිපතිවරයා මත ඇතිවන දේශපාලන බලපෑම අවම කිරීම සඳහා මේ ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් දෙකම පිළිගත්තා ස්වාධීන අපිචෝදක කාර්යාලයක් පිහිටවීම අවශ්‍යයි කිය. ඒ ප්‍රතිපත්තිය ගැන වාදයක් නැහැ. එසේ තිබියදී මේ කමිටුව පත් කළ ගරු කතානායකතුමනි, දැන් වසරකට වැඩි. දැන් මේ වගේ සරල පරිපාලන ව්‍යුහයක් වෙනස් කරගන්න අවුරුද්දක් ගත වෙනවා නම් මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වෙනස් කරන වගේ බරපතල දෙයක් කරන්න අවුරුදු 100ක් විතර ගන්න. මේ වගේ ඊටම කනගාටුදායක තත්ත්වයක් මේ අත්‍යවශ්‍ය පොදුවේ ප්‍රතිපත්ති විමසීමේ ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් එකග වන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් මේ යෝජනාව තිබුණා. එතකොට එවැනි එකඟතාවයක් පොදු එකඟතාවයක් තියෙන මේ ස්වාධීන අපිචෝදක කාර්යාලයේ පිහිටීම වගේ දෙයක් මෙවැනි සංශෝධනයක් මෙවැනි පරිපාලන ව්‍යුහය වෙනස්කමක් කරන්න අසමත් වෙනවා නම් ගරු කතානායකතුමෝ ඒක ඉතාම කනගාටුදායක දෙයක්. මම දැනගන්න කැමතියි ගරු අමතුමාගෙන් ඇයි මෙච්චර ප්‍රමාද? වසරකට වැඩි කාලයක් දැන් ගත වෙලා තියෙනවා. මේ තරම් ප්‍රමාදයක් ගත වෙන්නේ ඇයි මෙවැනි පරිපාලන ව්‍යුහය වෙනසක් කරගන්න?
ගරු අමාත්‍යතුමා,
අජපර මන්ත්‍රීතුමාට පැටලිච් එක තරක් තියෙන එක සරල ව්‍යුහාත්මක වෙනසක් කියලා කියන්නේ පොඩ්ඩක්වත් සරල නෑ. මක්නිසාද අවුරුදු 150 200ක් පැවතුරු නීතිවේද දෙපාර්තමේන්තුවේ සහ අපරාධ නඩු දාන සංග්‍රහයේ බලතල වෙන් කරන්නට ඕන. මොකද අපිත් උත්සාහ කරන්නේ නීතිපතිවරයා කාර්යක්ෂම කිරීම සහ අභිචෝදක කාර්යාලය පිහිටවීම කියන අතරේ කතන්දර දෙකක්. මේක අපි දාලා තිබුණේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපි කරන දෙයක් හැටියට එකයි අපි ආපු ගාම එකපත් කළේ. මේ වන විටත් මෙම කමිටුව නැවතිලා නැහැ, වැඩ කරගෙන යනවා ජස්ටිස් යසන්ත කෝදාගොඩ මහතා යටතේ. එකම දේ මේකට කැඳවලා තියෙනවා ඔබ්සර්වේෂන්ස් නීතිජ සංගමේනොත්, ඒ වගේම ලෝ කොමිෂන් එකනොත්. ඒව ලැබුණා, මේ වර යනවා. මේක පොඩ්ඩක්වත් සරල නැහැ. නමුත් කළ යුතු දෙයක් වශයෙන් අපි හඳුනාගෙන කරනවා. ඉඳ නැවතිලත් නැහැ. යම් කාලයක් ගත වෙන බව හැබෑව. නමුත් මේක නිවැරදි ලෙස කරන්න ඕන ඉඳ ඒ කාලය යන.
ගරු මන්ත්‍රීතුමා,
මේ දෙවෙනි ප්‍රශ්නය. ඔබතුමා දන්නවා රටේ යුක්තිය පසඳලීම, කාර්යක්ෂම කිරීම, සිවිල් අපරාධ කියන කාරණා දෙකේදීම ඉතාම වැදගත් එකක්. ඒ වගේම රටේ උත්තරීතර අධිකරණ, උපරිමාධිකරණ, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ වල කාර්යක්ෂමතාවයට ඒවායේ විනිශ්චයකාරවරුන් පත් කිරීම ඉතාම වැදගත් ගොර කතානායකතුමනි. මේ පිළිබඳව ආණ්ඩු ව්‍යවස්ථා සභාවෙත් මම ඔබතුමාටත් අවධානය යොමු කළා. මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 5ක් තියෙනවා. අභියාචනාධිකරණයේ ශ්‍රේෂ්ඨ පුරප්පාඩු 3ක් තියෙනවා. පහුගිය සතියේ මේ රටේ ප්‍රධානම පුවත්පත්වල ප්‍රධාන ප්‍රවෘත්ති වුණේ මේ අධිකරණ දෙකේ පවතින පුරප්පාඩු පිරවීම නැති නිසා අධික යුක්තිය පසුදලීමේ ඇති වෙලා තියෙන බරපතල ප්‍රමාදය. මේ වගකීම තියෙන්නේ ගරු ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමා පත් කරනකම් ව්‍යවස්ථා සභාවට සලකා බලන්න පුළුවන් කමක් නැහැ. මෙවැනි බරපතල, ඒ කියන්නේ පුරප්පාඩු 8ක් තියෙනවා කියන්නේ ගරු කතානායකතුමනි, අභියාචනාධිකරණයේ ඉන්න දක්ෂ පළපුරුදු විනිශ්චයකාරතුමාලා විශ්‍රාම යනවා. දැන් මේ ආකාරයටම ඉතාමත්ම ගෞරවනීය විනිශ්චයකාරවරයෙක්ට විශ්‍රාම යන්න වුණා මේ ප්‍රමාදය නිසා. ගණේපල විනිශ්චයකාරතුමාට. ඒත් අත්ත වශයෙන්ම මේක ඉතාම කනගාටුදායක තත්වයක්. මෙවැනි බරපතල තත්වයක් මේ පුරප්පාඩු 8ක් පවත්වගෙන යන කිසි හේතුවක් නැහැ. සමහර පුරප්පාඩු මාස 6කටත් වැඩි.
කිසිම
සාධාරණ හේතුවක් නැහැ. මෙවැනි තත්වයක් තුළ ගරු අධිකරණමැතිතුමනි ඔබතුමා මැදිහත් වෙනවද? ගරු ජනාධිපතිතුමා මුණ ගැහිලා කතා කරලා මේ පුරප්පාඩු පිරවීම ඉක්මනින් සිදු කරලා ව්‍යවස්ථාදායක සභාවට මේ යෝජනා ඉදිරිපත් කරන්න ඔබතුමා මැදිහත් වෙනවද?
ගරු මන්ත්‍රීතුමා, මේ ප්‍රශ්නේ ඔබතුමා මේ අහන වාචික ප්‍රශ්නෙට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. නෑ නෑ. ගරු මන්ත්‍රීතුමා,
ගරු
අදාළ නැහැ කියලා
නෑ.
ගරු මන්ත්‍රීතුමා අදාළයි. ගරු මන්ත්‍රීතුමා අදාළයි. මතක තියාගන්න. ඔබතුමා මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් වයලට් කරන්න බෑ ඔබතුමාට. ගරු අමාත්‍යතුමා, ඔබතුමා ඒක ඉල්ලාස් කරගන්න ඕනේ. ගරු අජිත් පෙපර මන්ත්‍රීතුමා, ඔබතුමා ඒක ඉල්ලාස් කරගන්න ඕනේ. අජිත් පෙපර මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, ඔබතුමා මෙම ප්‍රශ්නයට මැදිහත් වීම නිසායි මම මේ පිළිතුරු දුන්නේ. මේ මම ඒකන ඔබතුමාගේ හිතර දුන්නා කනගාටු වෙනවා. ව්‍යවස්ථාදායක සභාවෙත් මේක කියලා,
ගරු මන්ත්‍රීතුමා,
අනික් තැන්වලත් කියලා බැරිම තැන මේක
කියන්නේ. ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ ඔබතුමාට
අපි ඒකන කනගාටු වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ මතු කිරීම
විවාදයට ආපු වෙලාව කතා කරන්න පුළුවන් ගරු මන්ත්‍රීතුමා.
මේ ප්‍රශ්නේ
ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, 331 ප්‍රීතියට අවධානය යොමු කරමින් මම ප්‍රශ්නෙට පිළිතුරු දීමට මා බැඳින් නැති බව සඳහන් කරනවා.
මරික්කාර මහතා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා ඔබතුමා ප්‍රශ්නේ අහනවා කියලා කිව්ව නේද ගරු මන්ත්‍රී
මම කිව්වේ නම
ඔබතුමා නම කිව්ව
මම ප්‍රශ්නේ අහනවා
යම් ඖෂධයක ආ එක යම් ඖෂධයක ගුණාත්මකභාවයේ අසාර්ථකතාවයන් තීරණය කරන්නේ අදාළ ඖෂධයේ රසායනාගාර පරීක්ෂණයට ලක් කර ලැබෙන ප්‍රතිඵල මතයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එබඳු තත්ත්ව අසමත් වීම හිතාමතා නිර්මාණය කළ නොහැක එසේම ජාතික ඖෂධ නියාමන අධිකාරිය එවැනි සිතාමතා එවැනි දේ සිදු කළ යයි කියා සිදුවීම් පිළිබඳ තොරතුරුද වාර්තා වී නොමැත ආ දෙක පසුගිය වසර පහ තුළ විවිධ හේතුන් මත සෙන්ටිග්‍රේඩ් අංශක 2 සහ 8 අතර උෂ්ණත්වයක ගබඩා කළ යුතු ජීවිත ආරක්ෂක මිල අධික ඖෂධ අතරින් ටිනක්ටිප්ලේස් ඉන්ජෙක්ෂන් 40 මිලිග්‍රෑම් යන ඖෂධයේ කාණ්ඩ දෙකක් පමණක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තීරණයක් ලැබෙන තුරු භාවිතය තාවකාලිකව නවතා ඇත. ආ එක ඖෂධවල ගුණාත්මක ගැටලු ඇති කිරීම මගින් දිගු කාලීන සැපයුම්කරුවන් ඉවත් කිරීමට ප්‍රාදේශ රෝහල් මට්ටමින් සිදුවන බවත් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒකට පිළිතුර තමයි යම් ඖෂධයක අහිතකර ප්‍රතික්‍රියා පිළිබඳ සහ ප්‍රමිතිය ඇතුළු ගැටලු පිළිබඳව වාර්තා කරන්නේ බොහෝ විට රෝහල් මගිනි. එමතු අවස්ථාවලදී ඖෂධ භාවිතය අත්විටීම භාවිතයෙන් ඉවත් කිරීම වැනි කරුණු තීරණය කරන්නේ රසායනගාර පරීක්ෂණ වාර්තා ඇතුළු කරුණු මත පදනම්ව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසිනි. එය රෝහල් මට්ටමින් ගන්නා තීරණයක් නොවේ. ආ දෙක මේ හේතුවෙන් ඔවුන් රාජ්‍ය ඖෂධ නීති සංස්ථාවේ ටෙන්ඩර් සඳහා ඇස්තමේන්තු ලබා දීම ප්‍රතික්ෂේප කරන බවත් කියලා සඳහන් කරනවා. පිළිතුර තමයි ප්‍රාදේශීය රෝහල් මට්ටමින් වාර්තා වන ඖෂධවල ගුණාත්මක ගැටලු සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව දැනුවත් නමුත් ටෙන්ඩර් ප්‍රදානය කිරීමේදී සලකා බලනුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් නිර්දේශ කර ඇති ප්‍රොඩක්ට් විද්‍රෝවල් බැච් විද්‍රෝවල් හෝ රිජෙක්ට් යන දේවල් පමණි. මෙහිදී ප්‍රොඩක්ට්ස් විද්‍රෝවල් වාර්තාවන අවස්ථාවලදී ටෙන්ඩර් ප්‍රදානය සිදු නොකරන අතර ඒ සඳහන් අනිකුත් අවස්ථාවලදී කොන්දේසිවලට යටත්ව උදාහරණයක් විදිහට පූර්ණ නැවගත කිරීමේ සාම්පල් පරීක්ෂණයට යටත්ව වෛද්‍ය සැපයුම් අංශය විසින් ලබා ගන්නා ලද පළමු තොගය සඳහා කාර්යසාධන වාර්තා වලට යටත්ව ටෙන්ඩර් ප්‍රදානය සඳහා නිර්දේශ කිරීම සිදුවේ. ආ තුන ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඉවත් කර ඇති ඖෂධ සංඛ්‍යාව කාණ්ඩ ආපසු ගැනීම හෝ නිෂ්පාදන ආපසු ගැනීම පිළිබඳවයි කියලා සඳහන් කරන්නේ. පිළිතුර තමයි 2025 වසරේ සහ 26 වසරේ මේ දක්වා නියාමන තීරණය අනුව භාවිතයේ අත්හිටුව ඇති හෝ භාවිතයේ ඉවත් කර ඇති සහ ආපසු කැඳවා ඇති ඖෂධ කාණ්ඩ ඖෂධ සහ ඖෂධ පිළිබඳ සියලු තොරතුරු ඇමුණුම එකමගින් දන්වා ඇත. ඈ එක එම ඉවත් කළ ඖෂධ පෞද්ගලික වෙළඳපොළ තුල අලෙවි කරන බව දන්නේද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. පිළිතුර තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ඉවත් කර ඇති ඖෂධ පෞද්ගලික වෙළඳපොළ තුල අලෙවි කිරීම සම්බන්ධයෙන් තොරතුරු මේ වනතෙක් වාර්තා වී නොමැත. ඈ දෙක එවැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණ ඉදිරිපත් කර හැකි අංශ තිබේද කියලා අහනවා. එවැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෙළඳපොළ නිරීක්ෂණ සහ පාලනාංශය වෙත පැමිණ ඉදිරිපත් කරන්න පුළුවන්. ඈ තුන එසේනම් 2024 වසරේ ලැබුණු එවැනි පැමිණිලි සංඛ්‍යාව කොපමණද කියලා අහනවා. 2024 වසරේ තුල එවැනි පැමිණිලි වාර්තා වී නොමැත. ඈ නොයසනා මන්ද පැන නොනගි.
ගරු මන්ත්‍රීතුමා
මට ඇත්තටම ඇමතුමා මේ අතුරු ප්‍රශ්න අහන්න මම බලාපොරොත්තු වුණා. නමුත් මේ 2024 වර්ෂය කියන්නේ ඔබතුමා දන්නවා බාල බෙහෙත් ලංකාවට ඕන තරම් ගෙනල්ලා මිනිස්සු මැරිලා මිනිස්සුන් ඇස්පෙනීම් මේ නැති වෙච්ච යුගයක් තිබුණා. හරිද? එතකොට මේ මේ පැමිණිලි අංශයට මේක පැමිණිල්ලක්වත් එක පැමිණිල්ලක්වත් ආපු නැති එකේ තේරුම තමයි ජනතාව මෙහෙම පැමිණිලි අංශයක් තියෙනවා කියන එක ගැන දැනුවත්භාවයක් නැහැ. ඉතින් මම ඔබතුමා ඉල්ලීමක් කරනවා මේ එහෙම පැමිණිලි අංශයක් තියෙනවා කන්ටැක්ට් කරන්න පුළුවන් නම්බර් එකක් මොකද්ද කියලා පොඩ්ඩක් ප්‍රසිද්ධියටපත් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ඔව් අපේ ඒක ඇත්තන ප්‍රසිද්ධියට පත් කරලා තියෙන ඔබතුමාගේ ඉල්ලීම අනුව නැවත ඒක ප්‍රසිද්ධියට පත් කරන්න ජනතාවට.
ප්‍රශ්න ප්‍රශ්න අංක 3 ගරු රවි කරුණානායක මහතා ප්‍රවාහන මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සිට
තුන්වෙනි ප්‍රශ්නේ අහනවා කතානායකතුමනි
ගරු අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි මේ රවි කරුණානායක මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු ආයක සම්පූර්ණ සේවක සංඛ්‍යාව 8332යි ස්ථිර 8079යි කොන්ත්‍රාත් 253යි ආදෙක මධ්‍යම රජයේ යටතේ ඇති මාර්ගවල සංවර්ධන මධ්‍යම රජයේ යටතේ ඇති මාර්ග සංවර්ධන අධිකාරියටත් මහා මාර්ග දුර ප්‍රමාණය ඒ ශ්‍රේණියේ මාර්ග කිලෝමීටර් 4217.42යි බී ශ්‍රේණියේ මාර්ග කිලෝමීටර් 8045.42යි එකතුව කිලෝමීටර් 12262.84 කිලෝමීටර් පලා සභා යටතේ ඇති මාර්ග සම්මන්ත්‍රතුරු මාර්ග සංවර්ධන අධිකාරිය සතුව නැහැ කරු කතානායකතුමනි අයන්න 3 මධ්‍යම රජයේ යටතේ ඇති මාර්ගවල වසර අවසානයේ වන විට මුළු වියදම පසුගිය වසර 5 තුල සමාවේ ඔබතුමා අහලා තියෙන්නේ ඒ අනුව 2021 වර්ෂයේ මිලියන 4606.02යි 2022 මිලියන 2504.01යි 2023 මිලියන 6039.22යි 2024 මිලියන 11249.81යි 2025 මිලියන 14591.16යි පලා සභා යටතේ ඇති මාර්ග සම්මන්ත්‍රතුරු මාර්ග සංවර්ධන අධිකාරිය සතු වන මැද ආපහ ඒසා ඒ ශ්‍රේණිය සහ බී ශ්‍රේණියේ මාර්ග සඳහා නිර්මිත දිත්ත මන්තිරු මාර්ගයක කිලෝමීටර් 1ක නව ඉදිකිරීමක් සඳහා රුපියල් මිලියන 300ක් රුපියල් මිලියන 450ක් පමණ අතර එහි අඩංගු අයිතම මත විචාල්‍ය වේ. තවද පුනරුත්ථාපන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 200 සිට 250 පමණ දක්වා විචාල්‍ය වේ. නිර්මිත මන්තිරු 4කින් යුත් මාර්ගයක කිලෝමීටර් 1ක නව ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 800ක් රුපියල් මිලියන 1000ක් පමණ වන අතර එයද එහි අඩංගු අයිතම මත විචාල්‍ය වේ. තවද පුනරුත්ථාපන ව්‍යාපෘති සඳහා මිලියන 200 සිට මිලියන 250 පමණ වේ. ආපහ පසුගිය ටෙන්ඩර් වලට අනුව ඉහත පිරිවැය ප්‍රතිශතය 120 ප්‍රතිශතය ඍණ 25 සිට ධන 25 දක්වා පරාසයක මාර්ගයේ පවතින භූමියේ පවතින ස්වභාවය අනුව හා අයිතම මත විචලනය වී ඇත. ආයන්න ඔබතුමා අහන්නේ අධිවේගී මාර්ග ගැන E1 එක දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව මත්තල කිලෝමීටර් 200.45යි E2 පිටත වටරව මාර්ගයේ කොට්ටාව කෙරවල පිටියේ කිලෝමීටර් 28.86යි E3 කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පෑලිකොඩ සීදුව කිලෝමීටර් 25.8යි E4 මධ්‍යම අධිවේගී මාර්ගයේ මීදිගම කුරුණෑගල යග්ග පිටිය කිලෝමීටර් 40.91යි E5 දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව අන්දරවැව හම්බන්තොට කිලෝමීටර් 16.55යි සමස්ත අධිවේගී මාර්ගවල දුර කිලෝමීටර් 312.57යි ආයන්න 2 මුළු දුර කිලෝමීටර් 312.57යි වාසික නඩත්තු පිරිවැය කිලෝමීටර් 5000 සමාවෙයි රුපියල් මිලියන 5181.09යි ඒ අනුව E1 එකට මිලියන 224.5යි E2 එකට මිලියන 767.6යි E3ට මිලියන 834.1යි ඒක මම මේ බ්‍රේක් ඩවුන් එක කියන්නේ මන්ත්‍රීතුමා E4ට මිලියන 531.00යි E5ට මිලියන 1022.7යි ඊට පස්සේ ආයන්න 3 2025 දෙසැම්බර් 31 දිනට ආදායම දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිලියන 5031.28යි පිටත වටරව මාර්ගයේ මිලියන 4347.32යි කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ මිලියන 3355.12යි දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව 2010 මිලියන 2019.45යි මධ්‍යම අධිවේගී මාර්ගයේ මිලියන 1577.97යි එකතුව මිලියන 16336.14යි හතරවෙනි ප්‍රශ්නය ඔබතුමා අහන්නේ ආයෝජන මත ප්‍රතිලාභය කියන එක. ගරු මන්ත්‍රීතුමනි ඒක ඔබතුමා දන්නවා පාරකගෙන ප්‍රතිලාභය හුදු ධරණය කිරීම ඉතාම සංකීර්ණ ක්‍රමවේදයක්. ඒකෙන් ලැබෙන සමාජ, ඒකෙන් ලොජිස්ටික්ස් වලට, ට්‍රාන්ස්පෝර්ට් වලට මේ ඉකොනොමි එකට විතරක් නෙමෙයි එන්වයරන්මන්ට් එකට එකතු වෙන මෙන්න මෙහෙම ටිකක් විශාල කාරණයක් තිබෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ආකාරය ගණනය කිරීමක් RD එක දැනට කරලා නැහැ. ඉතින් ඔබතුමාට මම හිතන්නේ ආයෝජන මත ප්‍රතිලාභය බලනවා නම් එහෙම පුළුල් ෆෝමියුලයකට කියලා බලන්න ඕනේ. එහෙම එකක් දැනට නැහැ. කියන එක තමයි කියන්න තියෙන. අවශ්‍යම නම් විතරක් හොයලා දෙන්න පුළුවන් අර කොච්චර වියදම් කරාද, කොච්චර ටෝල් ගේට්ස් වලින් එකතු කරලා තියෙනවාද කියලා. මම කියන්නේ ඒක එච්චර හොඳ අදහසක් එන්නේ නැහැ ඒකේ. ආයන්න පහ මධ්‍යම අධිවේගී මාර්ගයේ එක ඔබතුමා අහන්නේ ඉස්සරහා සැලසුම් ගැන, අධිවේගී මාර්ග ගැන සැලසුම් තියෙන්නේ මේ විදිහට. ගරු මන්ත්‍රීතුමනි, මධ්‍යම අධිවේගී මාර්ගයේ අදියර 1 කඩවත සිට මීදිගම, මධ්‍යම අධිවේගී මාර්ගයේ අදියර 3 පොතුහැර සිට රඹුක්කන දැන් ඉදිකිරීම සිදු කරගෙන යනවා. කඩවත මීදිගමත් අපි ඉදිකිරීම කරගෙන යනවා. ඊළඟට රඹුක්කන සිට ගලගෙදර අපි බොහෝ දුරට මේ මාසේ අග නැතිලා ලබන මාසේ මුල ආරම්භ කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ අදියර 4 කුරුණෑගල සිට දඹුගල දක්වා මේ වසර අග හෝ ලබන වසර මුල ආරම්භ කරනවා. රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුව සිට ඉංග්‍රිය දක්වා එයත් අපි බලාපොරොත්තු වෙනවා මේ වසර අග හෝ ලබන වසර මුල කාත්වයේදී ආරම්භ කරන්න. ඇයන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ඇමතිතුමා බොහොම සවිස්තර පිළිතුරක් ලබා දීම සම්බන්ධයෙන් ඔබේ අන්තිම ප්‍රශ්න තුළින් පිළිදුණු කරුණක් වන්නේ OCH එකේ මීටර් 500යි කිලෝමීටර් 39 වන MCC එකේ ලබා ගන්න තියෙන කන්ස්ට්‍රක්ෂන් පාර්ට් එකයි පුතුහර ගලෙක් ගෙදර කිලෝමීටර් 12 මේක පුද්ගලිකාංශයේ පාටිසිපේෂන් එක දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපට තියෙන වියදම ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නෙන් ඇහුවොත් කියනවා බිලියනයක් විතර යනවා කියලා හදන්න. හැබැයි දැන් අප දන්න විදියට MCC එකේ කිලෝමීටර් 39 හදන්න බිලියන් 345 කියලා අපි කතා කරාට මේක දැන් 425කට විතර වැඩි වෙලා තියෙනවා. වැඩි වෙලා තියෙන වියදම් අනුව කරුණාකරලා අපිට කියන්න පුළුවන්ද ඔබතුමා කිව්වා රඹුක්කන ඒව ඔක්කොම දීලා තියෙන ටෙන්ඩර් තුලින්ද නැත්නම් ඒකත් පුද්ගලිකාංශයේ ලංකාවේ කට්ටිද? මොකද ඒක හොඳ දිසාවකට ගමන් කරන්නේ. මේ සම්බන්ධයෙන් කොයි ආකාරයෙන්ද මේක දීලා තියෙන්නේ? මොකද අද පිටරට ණය ගත්තාම ඒක ඩොලර් ලෝඩ්නෙකුත් වෙනවා, මෙහි කොස්ට් එස්කලේෂන්ෙකුත් වෙනවා. මේක දේශීය වශයෙන් ගත්තොත් ඒක වෙන්නේ නැහැ. ඉතින් ඔබතුමා වැඩ කරන අමාත්‍යාංශයක් නිසා මට කරුණාකරලා මේ සම්බන්ධයෙන් අංග සම්පූර්ණ උත්තරයක් ලබා දෙන්න.
කරු
අමාත්‍යාංශයට ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නයේ පිළිතුර අපි අධිවේගී මාර්ග සම්බන්ධවත් අනිත් මාර්ග සම්බන්ධවත් සියල්ලම දීලා තියෙන්නේ විවෘත ටෙන්ඩර් මතම පමණයි. ඒ අර වෙන කිසිම ක්‍රමයකට දීලා නැහැ. ඒ නිසා ඒක තමයි ඔබතුමාගේ ප්‍රශ්නයට එක පිළිතුරක් වෙන්නේ. සැලසුම් කරපු වියදම් වෙනස් වීම කියන එක තීරණය වෙලා තිබෙන හේතු ගණනාවක් මත එකක් තමයි මේ ආර්ථික අර්බුදය නිසා ප්‍රමාද වීම නිසා අපිට ගෙවන්නලා තිබෙන ප්‍රමාද ගාස්තු බිලියන් 60කට වැඩි ඔය මධ්‍යම අධිවේගී මාර්ගේ විතරයි. මම මේ කියන්නේ ඒ ලෝඩ් දෙවෙනි ලෝඩ් එක අස්සම් කරන වෙලාව තිබිච්ච ඉලක්කම මම කියන්නේ. සමහර විට ඒක දැන් ඔබතුමා දැන් අද රේට් එකට දාලා බැලුවොත් ඒවා තව වෙනස් වෙනවා. ඒ නිසා ප්‍රමාද ගාස්තු වලින් එකකට එකතුලා තිබෙනවා. දෙවෙනි එක තමයි එක්ස්චේන්ජ් රේට් එක කොහොමත් වැඩි වෙලා තිබෙනවා. එනෝ තව වෙනස් වෙලා තිබෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි මේ සමහර ව්‍යාපෘති හරියට ඩිසයින් ප්ලෑන් කරලා තිබුණාට හරියට ඩිසයින් කරලා නැති වුණාම වියදම අනපේක්ෂිත ලෙස වැඩි වෙනවා. මම එක උදාහරණයක් ගන්න ඉතා ඉක්මනින්. පොතුහැර රඹුක්කන කොටසේ ගරු මන්ත්‍රීතුමා සාමාන්‍යයෙන් 800 මිලියන් to 1 බිලියන් වගේ වුණාට කිලෝමීටරයකට ඒකේ අන්තිම ලැග් එකේ අන්තිම මේ කොටසේ තිබෙනවා අතිවිශාල මී අඩි 400ක් විතර ගැඹුරට මහ විශාල ගල් රොක් එකක් තිබෙනවා. ඒක කඩන්න ඒක ඉවත් කරන්න යන වියදම මූලික සැලැස්මේ නැහැ. මොකද ඒක ප්ලෑන් කරලා තිබ්බට හරියට සොයිල් ටෙස්ටිං ගිහිල්ලා බෝහෝල්ස් ගහලා ඒක ඩිසයින් එකට කලින් ඒව ඒක දන්නේ නැතන විශාල එකක් තියෙනවා කියලා. ඒතර කරගෙන යනකොට තමයි මේ අතිවිශාල වියදම එකතු වෙන්නේ. ඒ නිසා පාරවල් ප්ලෑන් කරනවට එහා ගිහිල්ලා ඩිසයින් කරලා සම්පූර්ණ හරියට ඩිසයින් කරලා නොකරුවාම ඔබතුමාර කියන වගේ වියදම් වැඩි වෙනවා, වේරියේෂන්ස් එනවා. ඒතර ඒවට කොටු වෙනවා ඊට පස්සේ ආණ්ඩුව. ඒව වළක්වගෙන තමයි අපි දැන් කරන්නේ. ඒ නිසා ඔය වියදම් වැඩිවීමට බලපාපු හේතු කීපයක් තිබෙනවා. ඒක තුනක් තමයි මම ඔබතුමාට කිව්වේ. ඒ නිසා වෙනස්සලා ඇති.
ඇස්තමේන්තු කරන්න බැරිද ඇමතුමා මොකද ඒකේ වටිනාකමක් තියෙනවා
ඔව් ඒ කියන්නේ මේ වෙච්ච ආර්ථික අර්බුදය වංචා දූෂණ ප්‍රමාදය එක්ස්චේන්ජ් රේට් මේ ෆ්ලක්චුවේෂන්ස් ඩිසයින් කරපු එකේ නැති වෙලා තියෙන ප්‍රශ්න ඊට පස්සේ සමහර කොන්ත්‍රාත් කරුවන්ගේ ප්‍රමාද මේ සියල්ලම ගරු මන්ත්‍රීතුමා රටට බරක් විදිහට එකතු වෙනවා. ඉතින් ඒවා වෙන වෙනම කැල්කියුලේට් කරලත් අපි සාකච්ඡා කරලා දෙනවා. ඉතින් ඔබතුමාට වෙනම අභ්‍යාසයක් එහෙම කර ගැනීම අවශ්‍යයි. අවශ්‍යම නම් අපිට ඒක කරලා ඉදිරි ආයවැය වගේ කාලෙ ඉදිරිපත් කරන්න පුළුවන්.
සල්ටේටි කමිටු ගන්න
ප්‍රමුඛ ඔබතුමාගේ දේ
එච්චරිකමන්ට අමතුමා මගේ දෙවනි ප්‍රශ්නය වන්නේ මේ මෑතකදී RDA කේ ඩුප්ලිකේට් පේමන්ට් එකක් ඇති වෙලා තියෙනවා කියලා 386ක මිලියන් 300 මිලියන් 380ක ඒ වගේම ඔඩිට් කරී එකක් තියෙනවා මිලියන් 4614ක මේ කාර් එක්ස්ප්‍රෙස් වේගයේ ඇතුල් වෙලා තියෙනවා නමුත් එළියට යනකොට ගෙවල නැති එකේ පරතරය ඔඩිට් රිපෝට් එකේ තියෙන 4614යි කියලා. ඉතින් මේ දෙක අතර මොන වගේ විගණනයක්ද වන්නේ මොකද මේකේ වෙරිෆිකේෂන් ප්‍රොසෙස් නැතිලා තියෙනවා දෙවෙනි ගමන මොකද මේක වල තියෙන බැංක් ඔෆ් සිලෝන් ඒ සම්බන්ධයෙන් මොකද්ද අද වෙලා තියෙන්නේ මේ සැබෑ තත්වය
සම්බන්ධය අද වෙලා තිබෙන්නේ RDA එක පොලිසිය පැමිණිලා කරලා තිබෙනවා ඒ බොරු චෝදනා කරපු නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විරුද්ධව RDA එක 1 රුපියලක්වත් RDA එකේ ගිණුමෙන් මම ප්‍රශ්නෙට උත්තර දෙන්න. එතුමා තමයි. එතුමා තමයි ඒක ප්‍රකාශ කළේ RDA එක රුපියල් මිලියන 380ක් RDA එක විසින් කොන්ත්‍රාත් කරුවන්ට දෙපාරක් ගෙවලා තියෙනවා. ඒක RDA එක කරුණු සහිතව ප්‍රතික්ෂේප කරලා මාධ්‍ය සාකච්ඡාවක් කළා අපේ ප්‍රසාරණ නියෝජ්‍ය අමාත්‍යතුමාත් එක්ක. දැනට ඔහු ඉතාම يعني කිසිම පදනමකින් තොරව විවේචනයක් ලෙස ඉදිරිපත් කළේ අපවත් සම්බන්ධ කරලා දැනට ඒක සම්බන්ධව උන් පොලිසිය පැමිණිලි කළා තිබෙනවා RDA එකෙන් ඒ සම්බන්ධ. මන්ත්‍රීතුමා මතු කරන අනිත් කරුණු සම්බන්ධව මේ ප්‍රශ්න ඍජුව සම්බන්ධ නැති නිසා මම තොරතුරු හොයලා කියන්නම්. ඔඩිට් ක්වරිස් ඔබතුමා මේ ප්‍රශ්න ඍජුව සම්බන්ධ නැහෙනි හොයලා කියන්න බලන්න. නමුත් ඒක හේතු කීපයක් නිසා වෙන්න පුළුවන්. එකක් තමයි මේ ටෝල් ගේට්ස් වලින් අවශ්‍ය කරන ටෙලර්ස් නැති නිසා සමහරට ඇතුළු වුණාට සමහරට එක්සිට් එකේ කෙනෙක් නැතිවට අවස්ථා තිබෙනවා. අනිත් නෑ මම දෙවෙනි ප්‍රශ්නේ උත්තර දෙන්න. ඔබතුමාගේ උපක්‍රමයට මම අහුවෙන්නේ නැහැ. ඒ නිසා ඒ දෙක තමයි ඒ හිඟේ නිසා වෙන්න පුළුවන්. ඒ වගේම ටෝල් ගේට් වල වංචා වුණා පැහැදිලිවම විවිධ ක්‍රමවලට ඒව නිසාත් ඔක වෙන්න පුළුවන්. ඒක ඔඩිට් ක්වරි එකක් නේ. ඔක ඔප්පු වෙලා නැහැ නේ ඔඩිට් එකෙන් නම්. උත්තර දෙන්න ඕන. ඒ නිසා මම හිතන ඉදිරියේදී RDA එක ඔකට ඔඩිට් එකට පිළිතුරු දීමේදී තමයි සම්පූර්ණ උත්තර හොයාගන්න වෙන්නේ. නමුත් පැහැදිලි ලීකේජ් එකක් exit side entrance වලදී තිබිලා තිබෙනවා සමහර දැනුත් එක වෙනවා වෙන්න පුළුවන් 아무ත් අපි ඒක අවම කරගෙන යනවා
ගාරු ප්‍රශ්න අංක 4
ETC කරගෙන යනවා ETC
ප්‍රශ්න අංක 4 ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට මොකද ගරු කබිර රජ මන්ත්‍රීතුමා ඔබතුමා පොයින්ට් එක
ගරු මහමාර්ග ඇමතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද ගරු
ඇමතුමා පොයින්ට් පොඩ් එකක්
මට වැදගත්
ජයසේකර මන්ත්‍රීතුමා
එහෙම එකක් තියෙනවා එතුමාගෙන් ආලා එතුමා කැමතිනම් දෙන්න පුළුවන්
කොහෙද තියෙන්නේ කොහෙවත් නැහැ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාලට ඕන විදිහට මේ නීති නවන්න
බැහැ ඇමතුමා කැමතිනම්
ජයසේකර මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්නය අහනවද
අහනවා
හරි
ගරු මන්ත්‍රීතුමා
අබිර රජ මන්ත්‍රීතුමා වාඩි වෙන්න ඔබතුමා මේ තේරෙන්නේ නැහැ මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් මොකද්ද කියන කතාව තේරෙන්නේ නැහෙනි මේ වගේ කුතාස්ත දේශපාලඥයෝ කියලා ඩක් නේ මේ සභාව මේ හැලුවට ලක් කරන කතාවක් කරන්නේ ගරු කබිර රජ මන්ත්‍රීතුමා වාඩි වෙන්න ගරු මන්ත්‍රීතුමා වාඩි වෙන්න නියෝජ්‍ය අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි ගරු මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නෙට අපි මාස දෙක කාලයක් තව ඉල්ලනවා මොකද අවුරුදු 30කට වඩා වැඩි කාලයක් වෙනවා මේ ප්‍රශ්නෙට උත්තර මේ විස්තර හොයන්න ඒක නිසා තව මාස දෙක කාලයක් ඉල්ලනවා ගරු මන්ත්‍රීතුමා
ඔබ ගදාසිරි බුජාසිරි මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමා දැන් බලන්න මේ දෙවෙනි වතාව දැන් මේ ප්‍රශ්නේ දැන් ආපහු දැන් මාස කීපයක් කල් ගියා දැන් මේ විජේවීර මැතිතුමා ගැන අහන ප්‍රශ්නයක් මම ඔබතුමාට මම විනාඩි දෙකක් දෙන්න නෑ මම කියන්නේ නෑ කතාවකට නෙමෙයි පොයින්ට් එකක් නෙමෙයි නෑ කතාවකට නෙමෙයි දැන් මේක මම අහන්න කැමතියි ආයි කවද්ද මට මේ දැන් මේ ප්‍රශ්නේ ආයි තව මාසයක් විතර යනවා එතකල් මට ආපහු ප්‍රශ්නයක් අහන්න බෑ කරුවා තනායතුමා
ප්‍රශ්න අංක පහ ගරු කිස් නෙල්සන් මාතා කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යමය ඇසීමට
ගරු කිස් මම අහනවා ගරු කතානායකතුමා
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි ගරු කිස් නෙල්සන් මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නය ඉතාම වැදගත් ප්‍රශ්නයක් එතුමාගේ පළවෙනි ප්‍රශ්නය අයන්නේ මෙවර මහවැලි එච් කලාපේ උඳුවගා කර ඇති භූමි ප්‍රමාණය කොපමණද මහවැලි එච් කලාපේ උඳුවගා කර ඇති භූමි ප්‍රමාණය 2025-26 මහකන්නේ හෙක්ටයාර 11.53 වන අතර 2026 යලකන්නේ සඳහා වීවගාව තවමත් ආරම්භ කර නොමැත අයන්නේ දෙක උඳුවගා කර ඇති ගොවීන් සංඛ්‍යාව කොපමණද එච් කලාපේ උඳුවගා කර ඇති ගොවීන් ප්‍රමාණය 25-26 මහකන්නේ සඳහා ගොවීන් 48 එම ගොවීන්ට තම නිෂ්පාදන සාධාරණ මිලකට අලෙවි කර ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතිනවද කියලා අහනවා පිළිතුර 2025-26 මහකන්නේදී මෙවැනි ප්‍රශ්නයක් පැන නැගී නොමැත ආයන්නේ 4 ඉහත පිළිතුරට අනුව අදාළ නොවේ ආයන්න ඉහත පිළිතුර අනුව අදාළ නොවේ
ගරු මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා දැන් අපේ රටේ උඳු අවශ්‍යතාවය තියෙනවා මෙට්‍රික් ටොන් 25,000ක් වගේ ප්‍රමාණයක් තියෙනවා ඒ වගේම වගා කරන භූමි ප්‍රමාණය ඇවිල්ලා හෙක්ටයාර 9,710ක් ඒ වගේම අපි ආනයනය කරනවා උඳු 12%-15% අතර ආනයනය කරනවා මගේ ප්‍රශ්නේ තමයි ගරු අමාත්‍යතුමා දැන් මේ උඳු වගා කරන ගොවියෝ ඒ ඇයට ප්‍රමාණවත් පෝෂිත ඉඩම් නැහැ. මේ අය හේන් වගාව තමයි කරන්නේ අනවසර ඉඩම්වල. ඉතින් මේ අපි අපිට අවශ්‍යතාවෙන් 10%-15% විතර අපි ආනයනය කරන එක නවත්ත ගන්න පුළුවන්. මේ ඇයට නිසි ඉඩම් ටික ලබා දීලා ඒ අවශ්‍ය කරන දැන් ගොවියට නම් පොහොර සහනාධාරයත් තාම ලැබිලා නැහැ අමාත්‍යතුමා. ඉතින් ඒ වගේ කරන්නේ නැතුව මේ උඳු ගොවියට නිසිත ඉඩම් ටික ලබා දීලා මහවැලියේ විදියට ඔබතුමාලගේ විශේෂ වැඩපිළිවෙළක් තියෙනවද මේ උඳු ගොවිය සඳහා මෙයාට ඉඩම් ටික ලබා දෙන්න පුළුවන්ද?
ගරු මන්ත්‍රීතුමාගේ අතුරු පළවෙනි අතුරු ප්‍රශ්නය මම හිතන අපේ රටේ ගත්තොත් උඳු අවශ්‍යතාවය අපට තවම රටක් විදියට සම්පූර්ණ වශයෙන් සපය ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසාම අපි මහවැලියත් ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශයත් මේ පිළිබඳ අවධානය යොමු කරලා සැලසුම් සකස් කරමින් තියෙනවා. අවිධිමත්ව ඉඩම් බැහැර කරලා ඒ ඉඩම්වල වගා කරන ගොවීන්ට විධිමත් ක්‍රමවේද යටතේ සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ ගොවීන් මේකට සම්බන්ධ කරගන්න. ගරු මන්ත්‍රීතුමාගේ යෝජනාව ඉතාම වැදගත්. හැබැයි ඉතිහාසයේ පුරාම මෙවැනි ජාතික ඉලක්කයකට නෙමෙයි මහවැලිය හරි වෙනත් ඉඩම් බැහැර කරලා තියෙන්නේ විවිධ දේශපාලන හිතවතුන්ට උවමනාවන් මත. ඒ නිසා මහවැලි අධිකාරිය විදියට අපි දැනට යම් අධ්‍යයනයක් කරගෙන යනවා විධිමත්ව මේ ගොවීන් සඳහා ඉඩම් ලබා දෙන්න පුළුවන් කලාප භූමි ප්‍රමාණයන් හඳුනගනිමින් තියෙනවා. ඒ නිසා සංකීර්ණ ප්‍රශ්නයක්. හැබැයි අපි ආණ්ඩුවක් ඉදිරිය සැලැස්මක් ක්‍රියාත්මක කරමින් තියෙනවා උඳු වගාව වැඩි කරන්නත් ඒ ගොවීන්ට අවශ්‍ය ඉඩම් ලබා දීම සඳහා.
ගරු මන්ත්‍රීතුමා
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ ගරු කතානායකතුමා නියෝජ්‍ය අමාත්‍යතුමා දැන් මේ යලකන්න දැන් ආරම්භ කළා තිනවා. දැන් අප්‍රේල් මාසේ 20 තමයි මඩ වැඩ කරන්න වතුර ලබා දුන්නේ ගොවියන්ට. ඒ වගේම රජයේ විසින් පොහොර සහනාධාරයේ හෙක්ටයාරයකට 25,000ක් ලබා දෙනකොට ඒ වගේම මේ යලකන්නේ තව 5,000ක් එකතු කරලා 30,000ක් ලබා දෙනවා කියලා කිව්වා. ඒතර මේ යලකන්නේ දැන් මේ වෙනකන් ගොවියට ලබා දීලා තියෙන පොහොර සහනාධාරයේ ලබා දීලා නැහැ. ඒ වගේම ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා පොහොර රජයේ විසින් කියනවා හෙක්ටයාරයකට යූරියා මිටි 5ක් දෙනවා කියලා. හැබැයි දැන් ආයේ කියනවා ඒක ලබා දෙන්න විදියක් නැහැ. යූරියා මිටි 2.5ක් දෙනවා කියලා අප්‍රේල් මාසේ 10 වෙනිදා මේ ගොවි සංවිධාන හරහා රුපියල් 25,875ක් සෑම ගොවියකින් එකතු කරලා තියෙනවා. හැබැයි මේ වෙනතුරු මේ ගොවියට ලබා දෙනවා කියන අර පොහොර මිටි 2.5 ලබා දීලා නැහැ.
එතකොට දැන් ජලය ලබා දීලා ගොවියා කොහෙන් හරි එළියෙන් පොහොර හොයාගෙන දැන් මේ වැඩ කටයුතු කරගෙන යනවා. දැන් නිශ්චිත වෙලාවට පොහොර සහන ආධාරය ලැබිලා නැහැ එක පැත්තකින් මඩ වැඩ පටන් ගද්දී MOP පොහොර ලබා දුන්නේ නැහැ. දැන් යූරියා අවශ්‍ය වෙලාවේ දැන් යූරියා ලබා දෙන්නේ නැහැ. එතකොට අදාළ බලධාරී කියනවා ගොවිජන සේවකෙන් කියනවා දැන් පොහොර අධික මිලයි. ඒ නිසා අපි දැන් 25,875ක් එකතු කරාට මේ ගානට පොහොර දෙන්න බෑ කියලා කියනවා. ඒකල කියනවා මේක කැබිනට් එකට දාලා ඇප්‍රූවල් එකක් අරගෙන දෙනවද නැද්ද කියන එක තියෙනවා. එතකොට මේ පොහොර ලබා දෙනකොට මේ යල කන්න විනාශල ඉවරයි. එතකොට දැන් ඔබතුමාලා කිව්වා හාල් පිටරටින් ආනයනය කරන්නේ නැහැ කියලා එක පැත්තකින්. එතකොට මේ යන විදියට මං හිතන්නේ මේ තල්ලු වෙන්නේ පිටරටින් හාල් ගෙන්නන්න තමයි. ඉතින් ඒ නිසා ගරු ඇමතුමා ඔබතුමාලා මේක මැදිහත් වෙලා මේක කැබිනට් එකට දාන්න දෙයක් නැහැ. සල්ලි එකතු කරලා තියෙනවා නම් මේ දෙනවා කිව්ව පොහොර ටික ගොවියට ලබා දෙනවද?
ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නය මේ මොහොතේ ගොවීන් සහ වගා භූමිය ඇතුලේ සහ අමාත්‍යාංශයේ වැඩිම අවධානය යොමු කරපු ප්‍රශ්නය. ඇත්තරම ගරු මන්ත්‍රීතුමා මේ ඇති වෙලා තියෙන්නේ රට අභ්‍යන්තරයේ ඇති වෙච්ච ගැටලුවක් නිසා පැනනගුණ ප්‍රශ්නයක් නෙමෙයි. ජාත්‍යන්තර වශයෙන් ගෝලීය වශයෙන් ඇතිවෙච්ච යුදමේ තත්ත්වයත් එක්ක සමහර රටවල් පොහොර අපනයනය කිරීම නතර කරලා තියෙනවා. ඒ තත්ත්වය උඩ තමයි ක්ෂණිකව රට ඇතුලේ සහ ලෝක පරිමාණයෙන් පොහොර ඉඟියක් ඇති වුණා. ඒක අපේ රටත් බලපාලා තියෙනවා. හැබැයි අපි ආණ්ඩුවක් විදියට පොහොර සමාගම් එක්ක නිලධාරීන් ගොවිනායකයන් එකතු කරලා කතා කරලා මේ කන්නේට අදාළ යම් නිශ්චිත වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. අර වෙනදා වගේ සරලව පහසුවෙන් මේ සියල්ල සපේ ගන්න බැරි වෙයි. 65%ක් ගොවිජන සේවා හරහා පොහොර ලබා දෙන්න අපි රජයේ විදියට සැලසුම් කරලා තියෙනවා. ඒ පිළිබඳව තමයි ඔබතුමා මුදල් එකතු කරලා තියෙනවා කියලා කිව්වේ. ඒ වගේම 35%ක් පොහොර සමාගම් විවෘත වෙළඳපළ ඇතුලේ ඔවුන්ගේ ව්‍යාපාර ස්ථානවලට බෙදාහැරලා පොහොර ලබා ගැනීම අවස්ථාව අපි හදලා තියෙනවා. පොළොන්නරුවට අදාළව ගත්තට පස්සේ ගරු මන්ත්‍රීතුමාගේ දිස්ත්‍රික්කය විශාල ගොවීන් ප්‍රමාණයක් ඉන්න දිස්ත්‍රික්කයේ කන්නේ ටිකක් ප්‍රමාද වුණා. ඒකත් එක්ක අපි අර ප්‍රමුඛතාවය හදලා වගා කරන පියවරට තමයි පොහොර ලබා දීමේ කටයුත්ත තියෙන්නේ. ගරු මන්ත්‍රීතුමාගේ යෝජනාවට පිළිතුරක් ඉදිරිගතොත් අපි මේ සියල්ල මේ මොහොතේ ඇති තත්ත්වයන් එක්ක ගොවියට සාධාරණයක් කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. මේක මතක් කරන්න ඕන කාර්යය තමයි මේක යුදමේ තත්ත්වයත් එක්ක ඇති වෙච්ච තත්ත්වයක්. යලකන්නේ එහෙම කිසිදු ගැටලුවක් ආවේ නැහැ. මේ කන්නේ එතකොට පැහැදිලිවම මේ යුදමේ තත්ත්වය නිසා. හැබැයි ඒක ඇතුළෙත් ගොවිනායකයන් එකඟ වෙලා ඔවුන් එක සාකච්ඡා මෙහෙම නෙමෙයි මේක වෙන්න තිබුණේ. ඇත්තට මේක විශාල වශයෙන් පොහොර මිල වැඩි වෙලා ගොවීන්ට සාමාන්‍ය සාධාරණකම විතර ගන්න බැරි මට්ටමක් තිබුණා. ඒකත් එක්ක පොහොර සමාගම් එක කතා කරා. ඊට පස්සේ ආණ්ඩුව යම් ප්‍රතිපත්ති මේකතාවයක් අරගෙන ක්ෂණිකව පොහොර සානාධාරය වැඩි කරා. සැලැස්ම ක්‍රියාත්මක කරලා තියෙන එකේ බෙදාහැරීමේ යම් යම් චූටි අඩුපාඩු වෙලා තියෙන්න පුළුවන්. හැබැයි ගොවියන්ගේ අවශ්‍යතා සඳහා පොහොර ලබා දෙන්න අපි නිශ්චිත වැඩපිළක් මේ වෙනකොට හදලා තියෙනවා.
ප්‍රශ්න අංක 6 ගරු නලින් බණ්ඩාර ජයමා මහතා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට. ප්‍රශ්න අංක 7 ගරු ආචාර්ය MLAM හිස්බුල්ලා මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට. ප්‍රශ්න අංක 8 ගරු සුසන්ත කුමාර නවරත්න මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගේ ඇසීමට.
මම ප්‍රශ්නේ අහනවා ගරු කතානායකතුමනි.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, පිළිතුර 1A යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මකව පවතී. 2 පිළිතුර ප්‍රාථමික අධ්‍යාපනය, කනිෂ්ඨ ද්විතීක අධ්‍යාපනය හා ජ්‍යෙෂ්ඨ ද්විතීක අධ්‍යාපනය යන සාමාන්‍ය අධ්‍යාපනයට අදාළ ප්‍රධාන කුලුන් ලෙස විෂයමාලා ප්‍රතිසංස්කරණයද ඊට අදාළව මානව සම්පත් සංවර්ධනය ඇගැයීම හා තක්සේරුකරණය අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ හා යටතල පහසුකම් සංවර්ධනය මහජනතාව දැනුවත් කිරීම හා ප්‍රවර්ධනය යන කුලුණු යටතේ එකිනෙකට සමෝදානික ක්‍රියාවලියක් වශයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වේ. 2026 වර්ෂයේදී පාසල්වල එක ශ්‍රේණියට ක්‍රියාකාරකම් පාදක විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වේ. 2027 වර්ෂයේදී 2 ශ්‍රේණිය සඳහා විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වේ. ඉන්පසු ඉදිරි වර්ෂවල ක්‍රමානුකූලව සෙසු ශ්‍රේණිවලට විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනු ඇත. ඊට සමගාමීව සහායක කාර්යයන් ඉහත දක්වා ඇති සෙසු කුළුණු ඔස්සේ ක්‍රියාත්මක වනු ඇත. 3 වෙනි ප්‍රශ්නයට පිළිතුර විදුහල්පතිවරුන් ගුරුවරුන් අධ්‍යාපන නිලධාරීන්ට නිසි පුහුණුවක් ලබා දීම පළමුව සිදු කළ යුතු කාර්යයක් ලෙස පිළිගන්නා අතර ඒ සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් මේ වන විට කටයුතු කර ඇත. පිළිතුර 4 2025 වර්ෂයේදී 1 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණියේ පළමු වාර්ය සඳහා ප්‍රධාන පුහුණුකරුවන් ලෙස තෝරා ගන්නා ලද නිලධාරීන් ජාතික අධ්‍යාපන ආයතන විසින් පුහුණු කර ඇත. තවද පාසල්වල 1 සහ 6 ශ්‍රේණිවලට ඉගැන්වීම් සිදු කරනු ලබන සියලු ගුරුවරුන් පළමු වන වාරයට අදාළ ඉගෙනීම් ක්‍රියාවලිය සඳහා පුහුණු කිරීමට කටයුතු කර ඇත. මේ වන විට 1 ශ්‍රේණියේ 2 සහ 3 ශ්‍රේණියේ 2 සහ 3 වාර සඳහා ගුරු පුහුණුව 2026 5 15 දින වන විට අවසන් කර ඇත. 2027 වර්ෂයේ ආරම්භ කිරීමට යෝජිත 6 ශ්‍රේණිය සඳහා විෂයමාලා ප්‍රතිසංස්කරණ යටතේ එහි 2 සහ 3 වාරවලට අදාළ ප්‍රධාන පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන 2026 ජූලි අගෝස්තු මාසවලදී සිදු කිරීමට සැලසුම් කර ඇත. ඉන් අනතුරුව එහි ගුරු පුහුණුව පැවැත්වේ. 2027 වර්ෂය සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත 2 ශ්‍රේණියේ විෂයමාලාවට අදාළ පුහුණුකරුවන් පුහුණු කිරීම හා ගුරු පුහුණුව 2026 ජූලි මාස ආරම්භ කර දෙසැම්බර් මාසයේදී අවසන් කිරීමට නියමිතය. විදුහල්පතිවරුන් හා පළාත් මට්ටමේ නිලධාරීන් පුහුණු හා දැනුවත් කිරීම 2025 වර්ෂයේදී ආරම්භ කළ අතර එය මේ වර්ෂයේදී අඛණ්ඩව කිරීමට බලාපොරොත්තු වේ. පිළිතුර 5 නැත. විෂය පැරණි විෂය නිර්දේශ ක්‍රියාත්මක වීමේදී ඉගෙනුම් ඉගෙනීමේ ක්‍රියාවලිය තුළ ඇතැම් ගුරුභවතුන් සඳහා තම විෂයට අදාළව නියමිත කාල පරිච්ඡේද පාසල තුළ ප්‍රමාණවත් පරිදි නොමැති අවස්ථාවන්හිදී හා ඇතැම් විෂයන් සඳහා ගුරුභවතුන් ඌනවන විට එම විෂයන් ආවරණය කිරීමට විෂයන් කිහිපයක් ඉගැන්වීමට සිදුවේ. මේ ඔවුන් උගත් විෂයන් හා විෂය ප්‍රවීණතා මත රඳා පවති. පාසල්වල එම විෂයන් හා ප්‍රවීණතාව සහිත ගුරුභවතුන් ඇසුරින් එම විෂයන් කළමනාකරණය කරගෙන ඇත. මෙය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ මොඩියුල ක්‍රමවේදය හඳුන්වා දීම මත සිදු වූවක් නොවේ. 6 පිළිතුර මෙයට අදාළ ගුරුවරුන් බඳවා ගැනීමේ නිර්ණායක සැකසීම පුහුණුව පාසල් පද්ධතිය සවිබල ගැනීම පිළිබඳ අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්ති අධ්‍යාපන අංශය සාමාන්‍ය අධ්‍යාපන අංශයේ සැමට අධ්‍යාපන ශාඛාව හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අංශය මේ වන විට අදාළ කටයුතු කරයි. මෙය 2026 වර්ෂයේ සිදු නොවන අතර නව ප්‍රතිසංස්කරණ යටතේ 10 ශ්‍රේණියට විෂයමාලා ප්‍රතිසංස්කරණ හඳුනා දීමේ ඉදිරියේදී සිදු කිරීමට නියමිතය. 7 ප්‍රශ්නයට අදාළ පිළිතුර මෙයට අදාළ ගුරුවරුන් බඳවා ගැනීමේ නිර්ණායක සැකසීම පුහුණුව පාසල් පද්ධතිය සවිබල ගැනීම පිළිබඳ අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්ති අධ්‍යාපන අංශය සාමාන්‍ය අධ්‍යාපන අංශයේ සැමට අධ්‍යාපන ශාඛාව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අංශ මේ වන විට අදාළ කටයුතු කරයි. මෙය 2026 වර්ෂයේ සිදු නොවන අතර නව ප්‍රතිසංස්කරණ යටතේ 10 ශ්‍රේණියට විෂයමාලා ප්‍රතිසංස්කරණ හඳුනා දීමේ ඉදිරියේදී සිදුවීමට නියමිතය. ඒකේ ආ ප්‍රශ්නයට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දිවයින එක් දිස්ත්‍රික්කයක් හෝ දිස්ත්‍රික්ක කීපයක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන්නක් නොවේ. 2026 වර්ෂය ආරම්භයේදී පාසල්වල 1 ශ්‍රේණියට අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇත්තේ සමස්ත දිවයිනම ආවරණය වන පරිදිය. ආ කොටසේ 2 ප්‍රශ්නයට පිළිතුර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා ඉහත ආ 1හිද දක්වා ඇති පරිදි එක් එක් දිස්ත්‍රික්කයෙන් යම් පාසල් සංඛ්‍යාවක් තෝරාගෙන නැත. අදාළ ශ්‍රේණි සහිත රජයේ සියලු පාසල්වල අදාළ වන පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වේ. ඒක 3 කොටස ඉහත ආ 1 හා 2 අන අදාළ වේ. ඈ කොටස අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු ඇමතිතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මේ වෙනකොට අපට දිස්ත්‍රික් මට්ටමේ ඒ වගේම කලාප මට්ටමේ අපි තොරතුරු හොයලා බලනකොට අපට වාර්තා වෙනවා සමහර තැන්වල පාසල් තෝරාගෙන තියෙනවා කියලා. මේ වසරේත් ලබන වසරේත් විශේෂයෙන්ම ප්‍රමුඛතාවය අනුව ප්‍රාථමික පාසල් කොහොමද අපි තෝරා බේරාගෙන මේ පාසල්වල තියෙන අඩුපාඩු ටික සම්පූර්ණ කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක යන්නේ කියන එක සම්බන්ධයෙන් ඔබතුමා හොඳ පැහැදිලි කිරීමක් කරා. ඒ සම්බන්ධයෙන් දැනට ලයිස්තු ගත කරලා ඉවර වෙලා අවම කොට්ටාසයක එක පාසලක් හරි නම් කරමින් මේ වෙනකොට තෝරා බේරාගෙන තිබෙනවාද කියන එක මම අහන්න කැමතියි.
විශේෂයෙන්ම අපේ කුළුණු 5 තුලින් එක කුළුණක් වෙන්නේ භෞතික සම්පත් සංවර්ධනය, ඒ වෙනුවෙන් තමයි අපි අත්‍තරම 2024 අය වෙනකොට දළ ජාතික නිෂ්පාදිතින් වෙන් කළ තුනේ 1.8ක් හැබැයි වත්මන් රජයේ පළවෙනි අයවැයෙන්ම 1.9 දක්වා වැඩි කළා දෙවන අයවැයෙන් 2.04 දක්වා වැඩි කළා පාසල් වලට දෙන මුදල් ප්‍රමාණය වැඩි කළා භෞතික පහසුකම් මෙම පාසල් වලට ලබා දීම සහ යම් පාසල් ප්‍රමාණයක් එකට එකතු කිරීමට අදාළ ක්‍රියාමාර්ග මේ වෙනකොට සිදු වෙමින් පවතිනවා ඒකට අපි විශ්වාස කරනවා මේ අවුරුද්ද ඇතුළත යම් පාසල් ප්‍රමාණයක් විශේෂිත පාසල් හැටියට නම් කළා මේ පාසල් වලට වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කළා මේ පාසල් සංවර්ධනය කරන්න මේ වෙනකොටත් අදාළ මුදල් වෙන් කළා තියෙනවා
ගරු මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය අපි දන්නවා අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කරන්න සූදානම් වුණේ මේ වසරේ එක වසර සහ හය වසර පහුගිය කාලේ අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරනකොට විපක්ෂයේ විසින් මහා ගෝසාවක් නැගුවා මේකට ලොකු විරෝධයක් පෑවා ඒක විසින් හය වසර ආරම්භ කරන්න බැරි වුණා හය වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා තියෙන සූදානම මොකක්ද කොයි කාලෙද ආරම්භ කරන්න කියන එක දැනගන්න කැමතියි
ගරු නියෝජමාත්තුමා
ගරු මන්ත්‍රීතුමා විශේෂයෙන්ම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙරෙහි මේ රටේ දෙමව්පියෝ විශේෂයෙන්ම මේ අධ්‍යාපන ක්‍රමයේ බරක් විශේෂ නිසා විශාල බලාපොරොත්තුවක් සහිතව හිටියේ ඒක නිසා 2026 වර්ෂයේ පළවෙනි වසරටත් හයවෙනි වසරටත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන නියමිතව තිබුණත් අපි දැක්කා විශේෂයෙන්ම මේ විපක්ෂය විපක්ෂ නායකතුමා පවා මේ පාර්ලිමේන්තුවේ සඳහන් කළා මේ ධර්ම චක්‍රය පවා වැරදි කියලා ඔබතුමාට මතක ඇති විපක්ෂ නායකතුමා ඉතා පැහැදිලිව මේ ධර්ම චක්‍රය මේවට යොදවලා තිනවා ඒක වැරදි කියලා කිව්වා ඒ ධර්ම චක්‍රය අපිට හඳුනා දුන්නේ සංක්ෂිප්ත ත්‍රිපිටක බලමණ්ඩලය ඒක සභාපතිනේ බලංගොඩ අපේ සෝරත නායක හමුදුරුව ත්‍රිකුණාමලයේ ආනන්ද නායක හමුදුරුව වගේ ඒ සංඝ පීතෘන් වහන්සේලා විසින් තෝරා දීපු ධර්ම චක්‍රය තමයි අභියෝගයට ලක් කරේ හිතන්නේ එහෙම ඉතා පහත් විදියට කරුණු කාරණා නොදෙන ඒ කටයුතු කළා ඒ විතරක් නෙමෙයි අපි දැක්ක ඒ වෙලාවේ අගමැතිතුමීට විරුද්ධව විශ්වාසභංගයක් ගේන කටයුතු කළා එම ලොකු සද්දයක් දැම්මා ඉතින් ඒකත් එක්ක රටේ යම් කැළඹිල්ලක් ඇති වුණා ඉතින් අපි අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට අපේ රජය හැටියට තීරණය කළා මේ අධ්‍යාපනය වගේ ඉතා සංවේදී විෂයක් සුළුහව අඩුපාඩුවක් තියාගෙන ගේන එක හොඳ නැහැ ඒක නිසා අපි ඒක නිසා තමයි අවුරුද්දකින් මේක කල් ගත්තේ ඒක නිසා ඇත්තටම මේ අධ්‍යාපනය ඒ දරුවන්ට අහිමි කිරීමේ සම්පූර්ණ සාපය විපක්ෂ නායකවරයා ප්‍රමුඛයේ විපක්ෂය පිටින් යන්න ඕන කියලා තමයි අපි විශ්වාස කරන්නේ